මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
උත්සා ජීවස්තමක ශීලයේ සමාදන් වෙන්න নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ආරෝග්‍ය පරමාලාභා සම්කුට්ටි පරමං ධනං විසාස පරමාඥාති නිබ්බාන පරමං සුඛංති
සදහවත් පින්නතුනි සැප සහනය සැනසීම ළඟා කර ගැනීමටයි හැම කෙනෙක්ම මුළු ජීවිතය පුරාම වෙහෙසෙන්නේ. නමුත් ඒ ගන්න උත්සාහය තුළින් දුක අසහනය වෙනසීම ළඟා කරනවා නිතර දකින්න ලැබෙනවා. වැරදි මූල ධර්ම වැරදි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම නිසායි ඒ විදිහේ තත්ත්වයක් ඇති වෙන්නේ. බුදු පියාණන් වහන්සේ මතු කර දෙන වටිනාකම් හරියාකාර තේරුම් ගත්තොත් කෙනෙකුට පුළුවන් වෙනවා සැප සහනය සැනසීම ළඟා කරගන්න. අද අපි මේ මාතෘකා කරගත්තු ගාථා ධර්මයේ සඳහන් වෙන්නේ ඒ විදිහේ වටිනාකම් හතරක්. මේ ගාථාව දේශනා කරන්නට යෙදුනේ පසේනති කොසල් රජතුමාටයි. මේ කොසල් රජුරුවන්ට පුරුදු වෙලා තිබුණා දිනපතා විශාල ආහාර ප්‍රමාණයක් අනුභව කරන්න. ද්‍රෝණයක් කියලා කියන්නේ ඒ කාලේ තිබුණු ලොකු ධාන්‍ය මිම්මක්. ද්‍රෝණයක් පමණ හාල්වල බත් අනුභව කරනවා කියලා දක්වන තියෙනවා එක වේලකට. එක දවසක් උදෑසන ඒ වගේ හුඟක් ආහාර අරගෙන ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ ළඟ කෙලින් හරියට ඉඳ ගන්නවත් බැරුව ඒ අතට මේ අතට පෙරලෙමින් බත් මතේ නිදි කිරා වැටෙමින් ඉන්නකොට බුදු පියාණන් වහන්සේ ආනෝ ඇයි මහරජ ටිකක් විවේක අරගෙන නෙමෙයි ඉඳාවේ කියලා. එතකොට කියනවා ස්වාමීනි මම මේ ආහාර ගත්ත හැටියේ යාවේ ආහාර ගත්ත වෙලාවේ ඉඳලා බොහොම ඇඟට අමාරුයි කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා එසේ මහරජ පමණට වැඩිය ආහාර ගැනීම තුලින් ওই විදිහට දුක ඇති වෙනවා කියලා රජුට ටිකක් උපහාසාත්මක අවවාදයක් වශයෙන් එක්තරා ගාථා ධර්මයක් වදාලා නිද්ධි යදා හෝති මහග්ගසෝච නිද්දායිතා සම්පරිවත්තසායි මහා වරාහෝව නිමාප පුට්ඨෝ පුනප්පුනං ගබ්බ මුපේති මන්දෝ. මේ ගාථාවේ තේරුම හුඟක් ආහාර අරගෙන නිදිමතේ ඒ අත මේ අත පෙරලමින් නිදාගන්න ඒ මෝඩ පුද්ගලයා මරන්න නොයෙකුත් ආහාර දීලා තර කරපු ඌරෙකු වගේ නැවත නැවතත් මව් කුසකට පැමිණෙනවා කියලා ඒ විදිහේ ගාථාවක් බුදු පියාණන් වහන්සේ වදාරලා ඊළඟට තවදුරටත් ප්‍රකාශ කළා. මහරජ ආහාරය කියන එක පමණ දෙන අනුභව කළ යුතු දෙයක්. පමණ දෙන අනුභව කළාම තමයි ඇඟට සනීපයක් දැනෙන්නේ කියලා ඔන්න මේ අවවාදය මතක තියාගන්න කියලා තවත් ගාථාවක් වදාලා. මනුජස්ස සදා සතීමතෝ මත්තං ඥානතෝ ලද්ධ භෝජනේ තනුතස්ස භවಂತಿ වේදනා සනිකං ජීරති ආයු පාලයන්. මේ ගාථාවේ තේරුම හැම කල්හිම සිහි ඇතිව සිටින ලැබුණු ආහාරයේහි පමණ දන්නා වූ මිනිසයාට වේදනාවල් අඩු වෙනවාය. ඒ මිනිසයාගේ වේදනා අඩු වෙනවාය. ඒ වගේම ආයුෂය පාලනය කරගනිමින් හිමින් ජරාවට මහලු වයසටපත් වෙනවා කියලා ආනිසංසයක් ප්‍රකාශ කළා අර ආහාර අඩුවෙන් ගැනීම. මේ ගාථා ප්‍රකාශ කළාට මොකද රජතුමාට මේක කටපාඩම් කරගන්න බැරි වුණා. ඒ තරමට නිදිමතයි. ඉතින් රජුරෝ ඊළඟට කියනවා තමන් එක ආව ඒ සුදස්සන කියන තමන්ගේ බෑනාවන තරුණයාට මං වෙනුවෙන් මේක කටපාඩම් කරගන්න කියලා. සුදස්සන මානව කියන මේ ගාථාව කටපාඩම් කරගෙන බුදු පියාණන් වහන්සේගෙන් ඇසුවා මොකද්ද භාග්‍යතුන් වහන්සේ මේ ගාථාවෙන් කරන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ උපදෙස් දෙනවා මේ රජ්ජුරුව ආහාර ගන්න වෙලාවට පැත්තකින් ඉඳගෙන හරියට අන්තිම වත් පිඬ ළඟට එනකොට මේ ගාථාව කියන්නේ. එතකොට රජ්ජුරුව මේ ගාථාවේ අර්ථය සලකලා ඒ වත් පිඬ පැත්තකට කරනවාය. කරාවිය ඒ වත් පිඬේ තියෙන වත් ඇට ගන්නට හාල් අඩු කරලා ඊළඟ දවසේ සූදානම් කරලා තියන්නේ. මේ විදිහට ක්‍රමක්‍රමයෙන් රජුට ආහාර අඩු කරන්න පිළිවෙත පුරුදු කරන්නේ. ඉතින් මේ විදිහටම අර සුදස්සන මානව කියා ක්‍රියා කළා. රජ්ජුරුව වෙන එකක් තබා ඒ ගාථාව කියනකොට 1000ක් තෑගි දුන්න අර සුදස්සන මානවකයාට. ওই විදිහට කීප දවසක් කරගෙන යනකොට රජුරවන්ට නැලියක් පමණ ආහාරයකින් යැපෙන්න පුළුවන් තත්ත්වයක් පැමිණියා. ඒකම ඒකේ ආනිසංස හැටියට රජුරවන්ට ලොකු කායික පහසුකමක්, සැහැල්ලු බවක්, ශක්තියක්, ඊර්යයක් ඇති වුණා. ඉතින් ඒ විදිහට ඒකේ ආනිසංස දැකලා එක දවසක් දා රජුරෝ බොහොම සතුටින් ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. භාග්‍යතුන් වහන්සේ දැන් මට මුවෙක් පස්සේ අස්සෙක් පස්සේ ඉලවලා අල්ල ගන්න පුළුවන් තරමට ඇඟට ශක්තිය තියෙනවා. ඇඟ දැන් බොහොම අර ඉස්සර තුන තර බාරු ගති නෑ. බොහොම සනීපයි. මේක මට බොහොම සැපයට හේතු වුණු දෙයක් කියලා තවත් සැපයට හේතු වුණු කාරණා කීපයක් ඒ අවස්ථාවේ ප්‍රකාශ කළා. පහුගිය දවස්වල මට මගේ බෑණනු වන්වන අජාසත් රජුව එක්ක සටන් තිබුණා. දැන් මේ සටන් මං සංසිඳවාගෙන තියෙන්නේ මගේ දියණිය වෙන වජිරා කුමාරිය ඒ රජුට පාවලා දීලා. ඒ වගේම ඒ සටනට හේතු වුණු කාසි කියන ගමේ අයිතිය පිළිබඳ ප්‍රශ්නය උඩ ඒ සටන ඇති වුණේ. ඒ කාසි කියන ගමත් ඒ දියණියට නාන හුණු නෑමේදී පාවිච්චි කරන හුණු වලට ඒක ඒ කියන්නේ දාය ආදියක් හැටියට හරියට සබන් වියදම හැටියට ඒ කියලා කියන්න පුළුවන් මේ කාලේ හැටියට කියනවනම් ඒකේ රජවරුන්ගේ විතරා මෝස්තරයක් ඒ දියණියට දාය ආද කළා ඒ ගමත් බාර දුන්නයි දැන් ඒක නිසා සටන් නැතිවීම නිසා මට ඒකත් ලොකු සතුටක් ය තවත් සතුටේ හේතුවක් කියනවා පහුගිය දවසේ මේ රජගෙදර තිබුණු අපේ මේ කුලසන්තක මැණිකක් නැති වෙලා සොයා ගන්න බැරුව තිබුණා ඒකත් හදිසියෙම හමු වුණා ඒකත් මට සැපයට කාරණයක් ඊනකට හතරවෙනිව දක්වන තවත් කාරණයක් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකීන්ට මා වඩාත් විශ්වාස වෙන්න ප්‍රියමනාප වෙන්න කාරණයක් හැටියට සලකලා භාග්‍යතුන් වහන්සේගේ ඥාති දියණියක් මේ කියන්නේ ශාක්‍ය කුලයේ වාසභකත්තියා කියන ඒ කුමාරි ගැනයි ඒ ඥාති දියණියක් මං සරණ පාවගත්තායි ඉතින් මේ විදිහට කාරණා කීපයකින් මට දැන් බොහොම සැපයක් සතුටක් ඇති වෙලා තියෙනවා කියලා ප්‍රකාශ කරාම බුදු පියාණන් වහන්සේ අන්න ඒකට අදාළව තමයි මේ ගාථාව වදාළේ එසේ මහරජ මේ ලාභයන් අතුරෙන් නිරෝගී බව තමයි ලොකුම ලාභය ධනයන් අතර ලද දෙයින් සතුටු වීමයි ලොකුම ධනය පරම ධනය ඥාතීන් ඥායන් ගැන හිතලා සලකලා බලනකොට විශ්වාසය කියන කාරණය තමයි ඥායන්ගෙන් උතුම්ම ඥාය ඊළඟට සපත හැටියට බලනකොට පරම සපත නිවනයි කියලා ඒ අදහස දෙමින් මෙන්න මේ ගාථාව අදාලා අපි දැන් අපි ප්‍රකාශ කළ ගාථාව ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං විස්වාස පරමාඥාති නිබ්බාන පරමං සුඛං ඉතින් මෙන්න මේ ගාථාවත් ඒ වගේම මේකේ තියෙන කථාන්තරයක් අපට බොහොම ආදර්ශවත් මේ පළමුනි කාරණය අපිට පැහැදිලිවම පේනවා නිරෝගී බව කියලා ප්‍රකාශ කළේ අර රජතුමා හා සම්බන්ධ කාරණේයි ආහාර ගැනීම පිළිබඳ ප්‍රශ්නයයි. එතෙන්දී අර අපි කල්පනා කරලා බලනවා නම් බුදු පියාණන් වහන්සේ ඒ රජතුමාගේ ආහාර ගැනීම පිළිබඳ ප්‍රශ්නය තුලින් කොයිතරම් වටිනා ධර්මයක් මතු කළාද කියලා පළමුවෙන්ම අර මෙනෙකක් තබා දීපු උපමාව පව අරගාතාවේ ඌරෙකුගේ උපමාව දක්වලා තිබෙනවා. බුදු පියාණන් බය නැහැ රජතුමාට වුණත් උපහාසාත්මක යමක් කියන්න. ඒ තරමට රජතුමාත් බුදු පියාණන් වහන්සේගේ කෙරෙහි පුදුම ගෞරවයක් ඇතිව හිටි කෙනෙක්. ඉතින් මේ ඌරා කියන සතා මේ පින්නතුන් කවුරුත් දන්නවා ආහාරය ගැනීමටම සකස් වුණු කටක් ඇතිව විශාල කටක් ඇතිව විශාල බඩක් ඇතිව ඉන්න සතෙක්. බිම ගෑවෙන බඩක් ඇතිව. ඉතින් ගෙදරවල් වල ඒ නොයෙකුත් පිටිපස්සේ තියෙන අපවිත්‍ර දේවල් කවන්නේ ඌරට ආදරයට නෙවෙයි කිරිගන්න නෙවෙයි මේ පින්නතුන් හොඳට දන්නවා. ඉතින් අන්තිමට ඒ තර වෙන ප්‍රමාණයට ඒ පමණටම තමයි මරණයත් ඉක්මන් වෙන්නේ. ඒක හොඳම හොඳ උපමාවක් මේ රජුට මතක තියාගන්න. අන්න එතකොට ඒ විදිහට අර පමණට වැඩි ආහාර ගැනීමේ ප්‍රතිඵලය මෙතන අපිට ධර්මානුකූලව හිතනවා නම් අර නිදිමත අලස බව අකර්මණ්‍ය බව ආදී නිසා ධර්මයට නැඹුරු වීම අඩු වෙනවා. ඒක නිසා තව තවත් සංසාරේ දිග් ගැසෙනවා. ඒ කියන්නේ මායයට ගොදුරු වෙනවා. නැවත නැවත මරණයට පත් වෙනවා. අර විදිහට අධික ආහාර සේවනය කිරීම. ඉතින් ওই විදිහට ඒ උපමාව වගේම ඊළඟට බුදු පියාණන් වහන්සේ රජතුමාට දුන්න ඒ උපාය මාර්ගය අර ආහාර අඩු කිරීම උපාය මාර්ගය පුදුම විදිහේ ප්‍රායෝගික වටිනාකමක් ඇති දෙයක්. මොකද පමණ දෙන ආහාර ගැනීම කියන එක ඒ ප්‍රතිපත්තිය එතන පමණ කාගේද? අනුභව කරන කෙනාගේ. එතකොට අනුභව කරන කෙනාමයි දන්නේ Tamanට පමණ. ඒක මැනලා කියන්න බෑ වෙන කෙනෙකුට. යන්න එතකොට ඒකට ගැළපෙන ආකාරයට බුදු පියාණන් වහන්සේ එතන රජිරුවන්ට හර ප්‍රත්‍යවේක්ෂාවක් කියන වගේ ධාතාවක් ඊළඟට වදාලේ. ඒකේ අදහසක් අපි කලින්ම කියලා තියෙනවා. අඩුවෙන් ආහාර ගැනීමේ ආනිසංස පක්ෂය අර සුදස්සන මානවකයා ඒ ධාතාව කියනකොට රජතුමාට මතක් වෙනවා. වේදනාවල් අඩු වෙනවා ආහාර අඩුවෙන් ගන්නකොට කියලා. ඒක අර අන්තිමපත් පිට හරියට යනකොට ඔන්න ඒක අතහරිනවා. ඒ විදිහට අතහරීමෙන් ගිහිල්ලා තමයි ක්‍රමක්‍රමයෙන් Tamanට යැපෙන ප්‍රමාණය හරියට තේරුම් ගත්තා. අර ද්‍රෝණයක් කියන විශාල ආහාර ප්‍රමාණයක් අනුභව කර රජතුමා ඊළඟට නැළියකින් සෑහීමකටපත් වෙන්න පුළුවන් වුණා ආහාර නැළියකින්. ඉතින් එතනත් ඒ බුදු පියාණන් වහන්සේගේ පුදුම ඒ පුරිස ධම්මසාරති ගුණයේ තුලින් අපට පේනවා කෙනෙක් හික්මවා ගන්න ගැළපෙන ආකාරයට උපාය මාර්ගයක් එතන දැක්ුවා. ඊළඟට අපි පොදුවේ කල්පනා කරලා බලනකොට මෙන්න මේ දුර්මලතාව ආහාරය පිළිබඳව දීපින්නතුන්ටත් මේක මේ ආහාර වැඩියෙන් ගැනීමේ අභියෝගය ඉදිරිපත් වෙනවා. ඔය භෝජන සංග්‍රහ ආදීයේදී ඒවා බොහෝ විට ආටෝපසාටෝප විසිතුරු ඒ තත්ත්වය ප්‍රකාශ කිරීම වශයෙන් ආහාර මේසෙන් තමන්ගේ වත්කම පෙන්눔 කරන්න ඒ විදිහේ දේවල් වලට නැඹුරු වෙන යුගයක ආහාරයත් පරිස්සම් විය යුතු දෙයක් බව අපට පෙන්නු කරනවා. ගිහි පින්නතුන්ට ඒ වගේම සංඝයා වහන්සේලාටත් ඔය සංඝික දාන ආදීයේදී පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා ඔය කියපු කාරණේ. මොකද පමණට ආහාර නොගත්තත් වෙන්නේ නොයෙකුත් විදිහේ රෝග පීඩා ඇති වෙන පමණක් නෙවෙයි, ශරීරය අකර්මණ්‍ය වෙන නිදිමත අලස ගතිය ඇති වෙනවා. ඒ නිසා ආදීනව රාශියක් ඇති වෙනවා. අර ඉක්මනින් දිරනවා සනිකන් ජීරති ආයුපාලයන් හැමින් දිරීමටපත් වෙනවා ඒ ආහාර අඩු කරාම කියලා කියන්නේ. මොකද නොපැසූ ආහාර නිසායි බොහෝ විට ජරාව ඉක්මන් වන්නේ, මහලු ඇස ඉක්මන් වන්නේ, ලෙඩ රෝග බහුල වන්නේ. ඉතින් මෙන්න මේ කාරණය අපිට සිහිපත් කරගන්න වටිනවා. මේක ඇත්ත වශයෙන්ම වෛද්‍ය විද්‍යාවටත් අනුකූලයි. වෛද්‍ය ශාස්ත්‍රයේ තිබෙනවා ආහාරය පිළිබඳව වැදගත් ප්‍රතිපත්ති දෙකක්, හිත භුක් මිත භුක් කියලා. හිත භුක් කියන්නේ පින්වතුනි පත්‍ය ආහාර ගැනීම, ಗುಣ ආහාර, තමන්ගේ සෞඛ්‍යයට හිතකර ආහාර ගැනීම හිත භුක් ප්‍රතිපත්තිය. ඊළඟට මිත භුක් කියන්නේ ඒක ආහාරයේ පමණ දැන ගැනීම. ඒක දැන් ශාසනික වචන වලින් මේ හිත භුක් ප්‍රතිපත්තියම තමයි සප්පාය අසප්පාය කියන වචන වලින් දක්වන්නේ. සප්පාය සේවී කියලා කියන්නේ අන්නර පත්‍ය ආහාර ගැනීම, ಗುಣ ආහාර ගැනීම, ඒ ප්‍රතිපත්තියයි. අගුණ දෙය අතහැරලා තමන්ට සප්පාය දේ තමන් දැනගෙන ඒක අසප්පාය දේ ඉවත් කළා, සප්පාය දේ ගන්නවා. එතකොට අර මිත භුක් කියන එකට ගැලපෙනවා භෝජනීය මත්ඤ්‍යුතා කියලා. සංඝයා වහන්සේලාට විශේෂයෙන්ම යෝගාවචර, සංඝයා වහන්සේලාට පමණක් නෙවෙයි යෝගාවචර පින්වතුන්ට බුදුන් වහන්සේ විශේෂයෙන්ම දක්වලා තිබෙනවා ඒ පාන දෙන ආහාර ගන්නේ කියලා. ඒක තුලින් තමයි තමන්ට බණ භාවනා සාර්ථකව කරගන්න පුළුවන් වන්නේ. අර කියාපු නිදිමත අලස ගති ඉවත් කළා, ශරීරයේ සිත කර්මන්නේ කළා, අවදිමත් වෙලා තබා ගන්න උපකාර වෙන රස තෘෂ්ණාවට යට නොවි සංඝයා වහන්සේලාට නම් ඒ ආහාර පිළිබඳ ප්‍රතිපත්තිය වඩාත් දැඩිව. ඒක තමයි ඔය ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා තියෙන්නේ. ඒ පැරණි වචනයක් ඔය පස්විකාවන දෙනවා කියලා සංඝයා වහන්සේලා පිළිබඳව දැක්වලා තිබෙනවා. දැන් මේ කාලේ කියන අර්ථය නෙමෙයි පස්විකාවන දෙනවා කියන්නේ ප්‍රත්‍යවේක්ෂා. නුවණින් සලකලා බලලා වන්දනවා, ආහාර අනුභව කරන්න. බුදු පියාණන් වහන්සේකට විශේෂ පාඨයක් පවා සංඝයා වහන්සේලාටත් දැන් අර කොසල් රජතුමාට අර විදිය ගාථාවක් දුන්නා වගේ සංඝයා වහන්සේලාට විශේෂ පාඨයක් දක්වලා තිබෙනවා. මතක් කරලා දෙනවා ගිහියන් වගේ ශරීර ශක්තියට ශරීරය සෝපමාන කරගන්න නෙවෙයි මේ ආහාර ටික ගන්නෙ. මේ හුදෙක්, ඒක හුදෙක් කියන වචනේ විශේෂයෙන්ම යොදනවා මේ කය ශාරීරිය පවත්වා ගැනීම සඳහා, මේ උතුම් භ්‍රමචරි ජීවිතාව ගෙන යාම සඳහා. ඊළඟට මේ බඩගිනි වේදනාව යටපත් කරලා වැඩිපුර ආහාර ගැනීමෙන් නැති වෙන වේදනාවත් ඉවත් කරලා යහතින් මේ බණ භාවනා කර ගැනීම සඳහායි කියලා ඒ විදිහට තවත් නොයෙකුත් ආකාරයෙන් මේකත් භාවනාවකට තරවගෙන ආහාර අනුභව කරන්න කියලා බුදු පියාණන් වහන්සේ අනුදැනව දාරලා තිබෙනවා. ඒකල ආහාර පිළිබඳ මේ ප්‍රතිපත්තිය තුළින් ජීවෝවා පැවිදි හෝවා හැම කෙනෙකුටම අර කියාපු නිරෝගී බව, ආරෝග්‍ය සම්පත්තිය ළඟා කරගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ආරෝග්‍යය උතුම් ලාභයයි කියලා දැක්වේ. මොකද අනිත් කොයිතරම් ලාභ තිබුණත්, කොයිතරම් තමන්ට ධන ධාන්‍ය ආදී ලාභ තිබුණත් තමන් රෝගියෙක් නම් ඒවා විඳින්න බෑ. ඇතැම් ඔය මහා කෝටිපතියන් ගැන සඳහන් වෙනවා, මේ ලෝකයේ හිටපු ඇතැම් කෝටිපතියන් ගැන සමහර විට උන්ට එක පාන් පෙත්තෙන් යැපෙන්න විදියට ඒ ආහාර ගන්න බැරි තත්ත්වයක් තිබුණා කර්ම රෝග නිසා. සමහර විට දැන් මේ කාලෙත් සමහර විට ඔය නාගරික ජීවිත ගත කරන පින්නතුන් ඇතැම් විට අර කියාපු අතීත කර්ම නෙවෙයි මේ කාලේ කරගත්තු කර්ම, ඔය භෝජන සංග්‍රහවල නුසුසුසු ආකාරයට අර කොසල් රජතුමා මුල් කාලේ ගත්තා වගේ ආහාර අරගෙන අන්තිම කාලේ පාන් පෙත්තකින් සමහර විට පරලු පාන් පෙත්තකින් යැපෙන්න සිද්ධ වෙනවා. ඒ තත්ත්වයකට පත් වෙනවා. අන්න අර එකෙන් අර තමන්ගේ රෝගී බවට හේතු වෙන බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. එම වැඩිපුර ආහාර ගැනීම අනේකුත් රෙලෙඩ රෝග ඇති වෙනවා. ඉතින් මේ පණිවිඩය ඉතාමත්ම වටින දෙයක් ලෝකයට. බුදු පියාණන් වහන්සේ සාමාන්‍ය දිනදා ජීවිතය ගත කරන, එදිනදා කටයුතු කරන පින්නතුන්ට පමණක් නෙවෙයි බණ භාවනා කරන, නිවන් සඳහා වෙහෙසෙන හැම කෙනෙකුටම ඒ විදිහට ඒ ප්‍රතිපත්තිය කැඩුවොත් වෙන්නේ අර ඌරට වුණ දෙයක් වගේමයි වෙන්නේ. බාහිරව බලනකොට තරබාරු වුණාට ඉක්මනින්ම මෙල මරණයටපත් වෙනවා පමණක් නොවේ, සංසාරයේ දිගට මරණ රාශියක් ලබා ගන්න හේතු වෙනවා අර ආහාරයට රසයට ගිජු වීම නිසා. ඒක නිසා බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට නම් මහ පුදුම විදිය උපමා වලින් ඒව දක්වලා තිබෙන මේ ආහාරය පිළිබඳ ප්‍රතිපත්තිය හරියට රෝගියෙකුට බෙහෙතක් හැටියට ආහාර ගන්න කියලා. මොකද රෝගිය මේ කුසගින්න නැමැති කාටක් තියෙන විභේ කේන්ද්‍රී ගෑවෙන දෙලෙලේට බෙහෙතක් හැටියට ගන්නීම එක බෙහෙතක් හැටියට සලකලා ආහාර ගැන විනෝද වෙන දෙයක් හැටියට නෙවෙයි. සමහර විට සංවේගය ඇති වෙන විදියට ආහාරය පිළිබඳව බුදු පියාණන් වහන්සේ යෝගාවචරින් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒකම නිවනට උපකාරක වෙන ආකාරයට. ඊළඟට තවත් උපමාවක් දෙනවා. ගමන් කරන රථයක කඩෑණය ක්‍රියාත්මක වෙන්න තෙල් යොදනවා. අන්න ඒ වගේ කියලා හිතාගන්න. මේ ශරීරය මේ හතර ඉරියව්වෙහි පවත්වීම තමයි මේ ශරීරයේ ගමන් කිරවීම. මේකට උපකාර වෙන තෙල් වගේ තමයි අර ලිහිසි තෙල වගේ තමයි මේ ආහාරය. අන්න එහෙම හිතන්නේ කියලා කියනවා. තවත් ඊටත් වඩා සංවේගජනක උපමා දක්වලා තිබෙනවා. මේ පින්නතුන්ට බයත් හිතෙන්න පුළුවන් ඒක අහනකොට. මේ සංසාර කාන්තාරයෙන් නිතර වෙන්න තමන්ට නොගෙන බැරි නිසා ගන්න ආහාරය අමුතුම විදිහ ආහාරයක් කියන බුදු පියාණන් වහන්සේ උපමා කතාවකින් දක්වනවා. කාන්තාරයකින් එහාට යන්න තමන්ගේ එකම දරුවත් එක්ක පිටත් වුණු මව්පියන්ට මගදී ආහාර නිම වුණු නිසා වෙන කරන්න ක්‍රමයක් නැහැ. අර දරුවා මරාගෙන කෑවයි. කොයි ආකාරයෙන් මැරුණා හෝ ඒක පිළිබඳව ඇතම් කෙනෙක් නොයෙකුත් විදිහට දක්වනවා. අපි හිතාගමු ඒ මැරුවා හෝ මැරෙන්න සැලැස්සුවා හෝ ඒ වෙන දෙයකට නෙවෙයි තමන්ගේ ජීවිත පවත්වා ගැනීම සඳහා. එතකොට ඒ ආහාර ගන්න ඒ දරුවාගේ ආහාර ගන්න ඒ විනෝද වෙමින් නෙවෙයි පපුවට අද්දත්හගත අනි අපේ එකම දරුවා කියක් කියන නමුත් අර කාන්තාරයේ නිතර වීම සඳහා ඒ විදිහට ලොකු සංවේගජනක අන්දමට ආහාරය දිහා බලන්න ඒ විදිහේ දෘෂ්ටි කෝණයක් පාව බුදු පියාණන් මහසී ඉදිරිපත් කළ ආහාරය පිළිබඳව ඒක නිවනටම උපකාර වෙන ආකාරයට ඔය විදිහේ නොයෙකුත් උපමා වලින් බුදු පියාණන් මහසී දැක්වේ මේ ආහාරය අත වශයෙන්ම ජීවිතයක් සඳහා පැවැත්ම සඳහා අවශ්‍යයි. අර නිගණ්ඨයින් වගේ නොකනෝබී ඉන්න බෑ. මද ඒක මධ්‍යම ප්‍රතිපදාවකට අනුව තමන්ගේ බණ භාවනා කටයුතු සඳහා මේ ජීවිතය පවත්වා ගැනීම සඳහා නිවන් දැකීම සඳහා උපකාර කරගත යුතු දෙයක්. ඉතින් ඒ පැත්තෙන් බැලුවත් මේ ආහාරය පිළිබඳව අර කියාපු අර මිත භුක් ප්‍රතිපත්තිය එහෙම නැත්නම් මාත්‍රිය දැන තමන්ගේ පමණ දැනගෙන ආහාර ගැනීම වටිනා ප්‍රතිපත්තියක්. ඊළඟට අපි හිතලා බලනවා නම් සන්තුට්ඨි පරමන්ධණං කියාපු එක ලද දෙයින් සතුටු වීම ඒකත් සමාජයේ ඉතාමත්ම වටිනා ගුණයක්. ඒකට හේතුව මොකද? කොයිතරම් කෝටිපතියෙක් වුණත් තමන්ගේ හිත මසුර එහෙම නැත්නම් මසුරෙක් නම් ඒ වගේම ඊර්ෂ්‍යාකාරයෙක් නම් සිංසෑහීමකට පත් වෙන්නේ නැත්නම් එයා හැමතිස්සෙම හිතෙන් දුප්පත්. හිතෙන් කොහොසත් නෙවෙයි හිතෙන් දුප්පත්. ඒකයි අර ලද දෙයින් සතුටු වීම කියන එක ලොකුම ධනය හැටියට දක්වලා තියෙන්නේ. සන්තුට්ටි පරමං ධනං. ලද දෙයින් සතුටු වීමේ ගුණය නැති කෙනා කොයිතරම් ධනයක් තිබුණත් එයා නිර්ධනයි. එයා දුප්පත් දිලින්දා. ඉතින් ඒක මේ කොටින්ම කියතොත් මේ කොසල් රජතුමා පිළිබඳ කතාවටත් යම් කිසි සම්බන්ධයක් තියෙනවා. ඒකට හේතුව මොකද? මේ එතෙන්දී අපිට කියන්න වෙනවා මේ කොසල් රජතුමා පිළිබඳ අර කෙටියෙන් ඒ රජතුමාම ප්‍රකාශ කළ කාරණයට අදාළ අර අජාසත් රජු හා කියන සටන පිළිබඳ ප්‍රවෘත්තියක් එතෙන්දී කියවන්න සිද්ධ වෙනවා. මේ ඒ අර කසීගම පිළිබඳ ප්‍රශ්නය මොකද්ද? ඒ සූත්‍ර දේශනාවල ඒ තැන්වල සඳහන් වෙන කරුණු එකතු කරලා මේ කාරණා සඳහන් කරන්නේ, පෙන්නුම් කරන්නේ. පළමුවෙන්ම කියන්න වෙන්නේ දැන් ඔය බිම්බිසාර රජතුමාට පාවා දුන්නා මහා කෝසල රජතුමා, ඒ කියන්නේ පසේනදි කොසල රජතුමාගේ පියා තමන්ගේ දියණිය, ඒ කියන්නේ පසේනදි කොසල රජතුමාගේ සොහොයුරිය පාවා දුන්නා. ඒ තැනැත්තිය හැඳින්වුවේ කෝසල දේවී කියලා. ඒ කෝසල දේවියගේ පුතා තමයි මේ අජාසත්. එතකොට අජාසත් රජු කුමාරයා කාලයේදීම ඒ පියා මරලා රජගම ගත්තා. පියා මැරුවට පස්සේ පසේනදි කොසල රජුරෝ ඒක ගැන ඇතිවෙච්ච හිත් පීඩාව නිසා මේ පිතෘඝාතකයාට මේ අපේ කුලේ සන්තක ඉඩමක් දෙන්න වටින්නේ නැහැ කියලා අර කාසී කියන ගම, අත වශයෙන් ඒ කාසී කියන ගමත් අර මහා කෝසල රජුරෝ දයාදයක් හැටියටයි දීලා තිබුණේ අර කියාපු විදිහට සබන් වියදෙන්න. එතකොට නමුත් පසේනදි කොසල රජුරෝ ඒක අයිති කරගත්තා නැවත. අන්න ඒ කාරණේ උඩයි අජාසත් රජු නැවත මේ පසේනදි කොසල රජුරෝ එක්ක සටන් වැදුණේ. ඉතින් ඒ සටනේදී පළමුවෙනි වර කොසල රජුරෝ පරාද වුණා. දෙවෙනි වර කොසල රජුරෝ මේ අජාසත් රජු ජීවග්‍රහයෙන් අල්ලගෙන පණ පිටින් අල්ලගෙන ඒ සිවුරංග තැනක තමන් සන්තක කරගත්තා. අත්අඩංගුවට ගත්තා. ඒ කාරණේ දැනගන්න ලැබුණාම බුදු පියාණන් වහන්සේ එක්තරා ගාථා පෙළක් වදාලා ඒ ගාථා පෙළ ඒ රජතුමා පිළිබඳ කොසල් රජතුමා පිළිබඳ ප්‍රශංසාවක් නෙවෙයි එතන කියවෙන්නේ. මේ කොල්ලා කෑමේ ආදීනව කොයිතරම්ද කියදෝ ප්‍රකාශ කරනවා. දැන් ඇතම් කෙනෙක් මේ ගාථාවට සාමාන්‍ය අදහස ඇතම් කෙනෙක් තමන්ට හිතුමතේට එක එක්කෙනා කොල්ලා කා ගන්නවයි ඒ අය ඉදිරිපත් වෙලා තමන්ව කොල්ලා කාගත්තු දවසට තමයි තේරෙන්නේ. ඊළඟට තවත් ඒ වගේම වටිනා උපදේශාත්මක කාරණා කීපයක් ඒ ගාථා පෙළේ සඳහන් වෙනවා. මරන්නා මරන්නකු ලබයි, දිනන්නා දිනන්නකු ලබයි, කිපෙන්නා කිපෙන්නකු ලබයි, බනින්නා බනින්නකු ලබයි, කොල්ලකන්නා කොල්ලකන්නකු ලබයි. ඒ කියන්නේ කෙනෙක් මරනවා නම් තමන්ටත් මරෙන්න සිද්ධ වෙනවා ඒ තැනැත්තා අතින්, එහෙම නැත්නම් වෙන කෙනෙක් අතින්. අනිත් කාරණා ගැනත් මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන්. ඒවයි විපාකයි. අර කොල්ලකන්නා ඒ කර්මය ආපහු කරකැවිලාවට පස්සේ තමන්ම තමන්ගේම වස්තුව තමන්ට කොල්ලකන්න සිද්ධ වෙනවා. එතන කොතනේ කියවිලා නැතත් කොසල් රජුරවන්ට කිව්වයි කියලා එතන කොසල් රජුන්ට ආරංචි වෙන්නේ නැති මේ බුදු පියාණන් වහන්සේ වදාළ ගාථාව, මේ උපදේශාත්මක ගාථාව. ඒ ආරංචි වෙලා වෙන්න ඕන කොසල් රජතුමා අර කලින් ප්‍රතිපත්තිය ඉවත් කළා. අර ඉස්සෙල්ලා අජාසත් රජ අල්ලගත්තු අවස්ථාවේ තමන්ගේ බෑනයි කියලා නෑකම් විතරක් හිතලා යන්න ඇරියා. නමුත් අර සිවුරංග සෙනඟ තමන් යටතට ගත්තා. මේ ගමනින් කරේ මොකද්ද? ඒ ඔක්කොමත් බාර දීලා තමන්ගේ දියණියත් විවාහ කරලා දීලා දෙවෙනි වරටත් බෑන කරලා අර ගමත් අර විදියට නානසුණු හැටියට පරිත්‍යාග කළා. එතකොට ඒකොසල් රජතුමා එතන බොහොම පරිත්‍යාගශීලීද බොහොම වටිනා ප්‍රතිපත්තියක් එතන අනුගමනය කරේ කොල්ල කනවා වෙනුවට. අන්න ඒක තුල තියෙන සන්තුට්ටි පරමංජන ලද දෙයින් සතුටු වීම. අර එක එක්කෙනාගේ දේ අල්ලගෙන ඒවා විශාල කර ගැනීම නෙවෙයි. එතකොට කොසල් රජතුමා බුදු පියාණන් වහන්සේගේ ඇසුරෙන් යම්කිසි හැඩගැස්මක් ලබාගත්තු බව, ඒ වගේම මේ සන්තුට්ටි පරමංජන කියන එක රජතුමාගේ ජීවිතයටත් සම්බන්ධ බව අපිට ඒ අනුව හිතා ගන්න පුළුවන්. ඊළඟට අපි තුන්වෙනි පදයට එමු. විශ්වාස පරමාඥාති. විශ්වාස පරමාඥාති. නෑයන්ගෙන් ලොකුම නෑයා විශ්වාසයයි කියලා. ඒක එකපාරටම කල්පනා කරනකොට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ කියන්නේ මොකද? දැන් තමන්ගේ මව්පියන් වුණත් තමන්ගේම මව්පියන් නෑයන් ගැන හිතනකොට ඉස්සෙල්ලා මව්පියන් සිහිපත් වෙන්නේ. නමුත් අන්‍යෝන්‍ය විශ්වාසය නැත්නම් අවිශ්වාසනම් එතන නෑකමක් නෑ. නමුත් කිසිම ලේ නෑකමක්වත් වෙන කිසිම නෑකමක්වත් නැතත් යම් කෙනෙක් පිළිබඳ විශ්වාසය තියෙනවා නම් අන්‍යෝන්‍ය විශ්වාසය තිබෙනවා නම් ඒ තැනත් තමයි නියම නෑයා. අන්න ඒකයි එතන බුදු පියාණන් වහන්සේ මතු කරලා දෙන්නේ. ඒකටත් ගැළපෙනවා මෙතන. දැන් අර අජාසත් රජු කලින් ඉඳලම නෑයා බෑනා. නමුත් බෑනා වුණාට මොකද? අර විදියට අන්‍යෝන්‍ය විශ්වාසයක් නැති නිසායි සටන් වැදුණේ. ඒ වගේම ඒ අන්‍යෝන්‍ය විශ්වාසින තවදුරටත් නැති වෙනවා. අර සිවුරංග සෙනඟ තමන්ගේ අත් අඩංගුවේ තියාගෙන හිටියේ නම් ඒ වෙනුවට ඒ කාරණේ තේරුම් අරගෙන තමයි කොසල් රජතුමා ඒ ඔක්කොමත් පාව දීලා තමන්ගේ දියණියත් පාව දීලා අන්න හරි නියම ආකාරයෙන්ම විශ්වාසය ඇති කරගත්තා. ඒ විශ්වාසයයි නියම නෑකම. ඒ පැත්තට ගත්තත් එහෙමයි. ඊළඟට තවත් කාරණයක් එතන අර අමුතර කාරණයක් කොසල් රජුරුව ප්‍රකාශ කළා. එතන සංඝයා වහන්සේලාට තමා වඩාත් විශ්වාස වෙන්න හිතාගෙන සංඝයා වහන්සේලා මටත් වැඩියත් සලකාය කියලා හිතාගෙන මොකද කරේ? ශාක්‍ය කුලයෙන් වාසභකත්තියා කියන තැනැත්තියක් කුමාරියක් සරණ පාවා ගත්තා. ඉතින් ඇත්ත වශයෙන් බලනකොට ඒවා බුදු පියාණන් වහන්සේ අනුමත කළා නොවේ. ඒ විවාහ කරගත්තා හෝ නොකරගත්තා හෝ ඇත්ත වශයෙන් අන්‍යෝන්‍ය විශ්වාසයමයි නියම නෑයා, ලොකුම නෑයා. ඉතින් ඒකත් අර කොසල් රජුගේ ජීවිතයට වගේම මේ පින්වතුන්ගේ මේ හැම කෙනාගේම ජීවිතයටත් ඒක සම්බන්ධ කරගත හැකි දෙයක් බව මෙයින් අපිට හිතා ගන්න පුළුවන්. දැන් ඉතින් මේ අනුව අපිට එදිනදා ජීවිතයට අදාළ අපි මේ එදිනදා ජීවිතය කියලා කියනකොට බොහෝ දෙනා ඔය ලෞකික පැත්තයි හිතන්නේ. ඒකට උනත් උපකාර වෙන කාරණා තුනක් තමයි උතන නිරෝගී බව පිළිබඳ වටිනා ප්‍රතිපත්තියක්, අපි මේ ගන්න ආහාරය, ජීවත් වීම සඳහා ගන්න ආහාරය, අපි මරණය ලං කරගන්න උපකාර කරගන්න නරකයි. නමුත් බොහෝ විට සමාජයේ දැන් ඒ කෙනෙක් මනින්නේ අන්න ආහාරයෙන්. ඒ විදිහේ සංකල්පයක් ඇති වෙලා තිබෙනවා. එහෙම නැත්නම් ආහාර ගන්න තැන තියෙන තරු ගණනින්. ওই විදිහේ බොහෝ වටිනාකම් නිසා මිනිස්සෙයින් අකාලේ මිය යනවා. අකාලේ මේ ශරීර දෙඩ හදා ගන්නවා. Tamanta sappaya sappaya hita kara ahit kara pramaane ewa gena kisi selakillak nathiwa aahara paana aragena ewa tamanta sara behetak wenwata visak karagannawa wasak visak karagannawa e bandu yugayak. එතකොට මේ බුදු පියාණන් වහන්සේ අර ආරෝග්‍ය පරමාලාභා කියා එක තුලින් ඉදිරිපත් කළ කාරණේ කොසල් රජුලන්ට පමණක් නෙමෙයි අප අපටත් උපකාර වෙනවා. ඊළඟට ලද දෙයින් සතුටු වීම ප්‍රතිවත්තිය වුණත් අපි මේ සැකෙමින් ගත්තොත් මේ කාරණා කීපය ඒකත් එදිනදා ජීවිතයේ දැන් වටපිට බලනකොට පේනවා. ඒ තම තමන්ගේ අසල් වාසීන් පාවිච්චි කරන පරිහරණය කරන උපකරණ දිහා බලලා තමන්ගේ වත් පොහොසත්කම වනින සිරිතක් මේ සමාජයේ තිබෙන්නේ. අර චාම් ජීවිතයට අපි අර නිතර මතක් කරන්නේ චාම් දිවිපැවතුම් උසස් සිතුම් පැතුම් කියන ඒ සංකල්පනාව අනුව නෙවෙයි. අසල් වාසියා පාවිච්චි කරන නවීනතම සුඛෝභෝගී භාණ්ඩය නැතිනම් මම දුප්පතා කියලා ඒ විදිහට හිතාගෙන ඒක ලබා ගන්න ණයතුරු ස්වීම ආදී අන්න ඒ විදිහේ විපත්තිකර තත්ත්වයකට පත් වෙන සමාජයක් අද සිටින්නේ. ඉතින් ඒ හැම කෙනක්ම එදිනදා ගත කරන්නේ කොයිතරම් Tamanට මිල මුදල් වශයෙන් බලනකොට කෝටි ගණන් තිබුණත් හිතෙන් දුප්පත් ලද දෙයින් සතු වීම නැති නිසා. නමුත් සමහර විට ඒ තරම් වත්කමක් නැති ඇතැම් විට දිලින්දෙක් හැටියට සමාජයේ සැලකෙන කෙනෙක් ඉන්න පුළුවන්. මේ කියාපු ලද දෙයින් සතුටු වීම කියන ගුණය තිබෙනවා නම් ලද දෙයින් සතුටු වීම කියලා කියන්නේ තවත් උපයන්නේ නැතුව ඒ ටිකෙන් විතරක් සෑහීමටපත් වීම නෙවෙයි. නමුත් තමාලඟ දැනට තියෙන ටිකෙන් ඒකට ගැළපෙන ආකාරයට ජීවත් වෙනවා. අද තියෙන වත්තමින් තව අවුරුදු ගණනකින් ඉලක්ක කරලා තියෙන ඒ සැලැස්මට අනුව ජීවත් වෙන්න ගියොත් මොකද වෙන්නේ? නයිතුරුස් වෙනවා. අද තියෙන වත්තමින් ඒ විදිහට ජීවත් වෙනවා. ඒක ටිකක් වැඩි වෙනකොට ඒකට ගැළපෙන, නමුත් ඒකත් ඉතුරු පහදු කරගෙන ජීවත් වෙන පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම අපි නොකියුවත් මේ පින්නතුන් කල්පනා කරලා මේ පින්නතුන්ට කොතිකුත් ඒවට අදාළ බණ අහන්නත් ලැබෙනවා ඇති. නමුත් මේක ආශ්‍රයෙන් අපිට කියන්න තියෙන්නේ ඔන්න ඒ වටිනාකම් පිළිබඳව. මේ බොහෝ විට මේවා අවුල් වෙලා තියෙන්නේ ජීවන වටිනාකම් පිළිබඳ වැරදි අවබෝධ නිසා. බුදු පියාණන් වහන්සේ මතු කළ දෙන මෙන්න මේ සන්තුට්ටි පරමං ධනං කියන එක අපි එදිනෙදාගේ ගෙදරදරවල් වලදී මතක් කරගත්තොත් අන්න අර හුම්ලලා ඉන්නේ නැතුව තමන්ට තියෙන දෙකෙන් යැපෙමින් සතුටෙන් ජීවිතය ගත කරන්න පුළුවන් දූ දරුවන් සමග. ඔය තියෙන ටිකෙන් අපි යැපෙමු. ඒ ඇති අපට කියලා. ඉතින් අන්න ඒ විදිහේ ප්‍රතිපත්තියකට නැඹුරු වෙන්න පුළුවන්. ඒ වගේම ඥාතියින් ගැන ඔය නෑ හිතවත්කම් ඇති කරගෙන ලොකු ලොකු අය ගැන සම්බන්ධකම් ඇති කිරීම ගැන නොයෙකුත් විදිහට බොහෝ වේදනා වෙහෙස මහන්සි වෙනවා සමාජයේ ලොකු තත්ත්ව ලබා ගන්න. ඒ කොයි විදිහට නෑකම් ඇති කරගත්තත්, ලේ නෑකම් ඇති කරගත්තත්, ඒ කොයි ඇති කරගත්තත් අර කියාපු විශ්වාසය නැත්නම්, අන්‍යෝන්‍ය විශ්වාසය නැත්නම් එකිනෙකා දිහා හරියට මූණ දිහා බලන්න බැරි ඒ විදිහට නොහොඳ නොක්කඩු තිබෙනවා නම්, අවිශ්වාසය තිබෙනවා නම්, සැකය තිබෙනවා නම්, ඊර්ෂ්‍යාව තිබෙනවා නම් එතන නෑකමක් නෑ. අන්න ඒක නිසා එතකොට නියම නෑකම අර කියාපු විශ්වාසයයි. හොඳම විශ්වාස යාළුවෙක් ඉන්නවනම් ඒ දැනත්ත තමයි හොඳම නෑය. ආයි වෙන නෑකම් ඕනි නෑ. ඒකත් ඔය සමාජයට ඉතාම වටිනා ප්‍රතිපත්තියක්. ඊළඟට අපි මොන ධර්මයේ ගැඹුරම කොටසට. අපි ගැඹුරම කිව්වට කවුරුවත් බය වෙන්න එපා. අපි මේ හැම තිස්සෙම උත්සාහ කරන්නේ අර බුදු පියාණන් වහන්සේ පමණට අපට බැරි වුණත් යම් යම් සරල ක්‍රමවලින් ඒ ගැඹුරට යන ආකාරයට මේ ධර්මයේ ඉදිරිපත් කිරීමයි. මොකද මේ නිබ්බාන පරමං සුඛං කිව්වේ? නිවන ලොකුම සැපත කියලා කිව්වේ මොකද? අපි ටිකක් ඒක ගැන හිතමු දැන්. සැප කියන එක අපි කවුරුත් සාමාන්‍යයෙන් සම්බන්ධ කරන්නේ සැප වේදනාවත් එක්කයි. නමුත් බුදු පියාණන් වහන්සේ මහ පුදුම දෙයක් ලෝකයාට වදාලා. යං කිංචි වේදිතං තං දුක්ඛස්මින්. ඒ කියන්නේ යම් තාක් වේදිතයන් තිබෙනවා නම් වේදනාව වශයෙන් ගත හැකි යම් දෙයක් තියෙනවා නම් හැම එකක්ම දුකයි කියලා බුදු පියාණන් වහන්සේට වැටහුණ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. දැන් වේදනා කියනකොට වේදනා තුනක් තිබෙනවා. මේ පින්නතුන් සමහර විට අහලත් ඇති. සැප වේදනා, දුක් වේදනා, ඊළඟට මධ්‍යස්ථ වේදනා. ඒක ධර්මයේ හඳුන්වන්නේ මෙහෙමයි. සුඛ, දුක්ඛ, අදුක්ඛම සුඛ. ඒවට අපි සිංහල වචන ගත්තොත් අපි ගනිමු, ඉස්සෙල්ලා ගනිමු දුක් වේදනාව. දුක් වේදනාව, මධ්‍යස්ථ වේදනාව, එහෙම නැත්නම් දුක් වේදනාව, සැප වේදනාව, අනිත් මධ්‍යස්ථ වේදනාව හඳුන්වන්න පුළුවන් නොදුක් නොසුව වේදනාව කියලා. නොදුක් නොසුව, ඒක අර සාධනික වචනේ අදුක්ඛම මසුක කියලා කියන්නේ. ඒක මධ්‍යස්ථ වේදනාව. සාමාන්‍ය පුද්ගලයාට මේ මධ්‍යස්ථ වේදනාව පිළිබඳ හැඟීමක් නැහැ. කොටිම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ලෝකේ පෘථග්ජනයාගේ ස්වභාවය මොකක්ද? දුක් වේදනාවෙන් පීඩිත වුණු අවස්ථාවේ පෘථග්ජනයා සැප වේදනාව බලාපොරොත්තුෙන් සැප වේදනාවට නැඹුරු වෙනවය. මොකද පෘථග්ජනයාට දුක් වේදනාවෙන් මිදීමට වෙන මඟක් නැත. දුක් වේදනාව ආව හැටිය පෘථග්ජනයා සැප වේදනාව අල්ල ගන්නවා. ඊළඟට මේ මොකද මධ්‍යස්ථ වේදනාවක් ගැන ඒ තැනත්තාට ඉච්චර අවබෝධයක් නැත. නමුත් දැන් ඒක අර අතීතයේ ආචාර්ය රූපමාවකින් දක්වනවා. දැන් අර යම් පර්වතයක් උඩින් මුවෙක් ගියාම ඒ මුවා පර්වතය ළඟට ආපු පාර පේනවා, එතනින් බැහැලා ගිය පාර පේනවා, අර පර්වතයේ උඩ ගිහිච්ච ඒ අඩි පාරවල් පේන්නේ නැහැ. ඒ වගේ සාමාන්‍ය කෙනාට අර මධ්‍යස්ථ වේදනාව සාමාන්‍යයෙන් වැටහෙන්නේ නැහැ. ඒක සියුම් දෙයක්. නමුත් ඒ සියුම් වේදනාව දැනෙන්නේ භාවනාමය මනසටයි, ධ්‍යාන භාවනා වඩන අයටයි. ඉතින් මෙතන තියෙන්නේ සැප දුක් සහ මැදින් තිබෙන අදුක්ඛම සුඛ කියලා. දැන් මේ කාරණේ තව ටිකක් අපි මේ ගැන හිත යොදනවා නම් මේකට අපි කිට්ටු කරගනිමු පොඩි උපමාවක්. දැන් ඔය ගමේ ගොඩේ ඔය මේ ළමයි එහෙම පොල්පිති පදිනවා කියලා පොඩි ක්‍රීඩාවක් කරනවා. පොල්පිති බිඩංගයක නැගලා ඒ පැත්තට මේ පැත්තට පැද්දෙනවා. ඒ ක්‍රීඩාවම තවත් පොඩි ක්‍රීඩා භාණ්ඩයක් සමහර විට හදා ගන්නවා. යම්කිසි ලී කොටයක් වගේ මොකක් හරි අඩයක් උඩ තියෙනවා ලෑල්ලක් තියලා දෙන්නේ දෙපැත්තෙන් නැගලා ඉඳගෙන ඕකේ ඒ අතට මේ අතට පැද්දෙනවා. ඒක පොඩි ක්‍රීඩාවක්. සීසෝ 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 කියලා. ඉතින් ඔය ඇත්ත වශයෙන් මේ සීසෝ කියලා කියන්නේ ඔන්න ඔය ක්‍රීඩා භාණ්ඩයට තියෙන විජාතික නමක්. දැන් ඒකත් සමහර විට භාවිතයට ඇවිල්ලා ඇති. ඔය සීසෝවක් හදා ගන්නවා. ඉතින් ඔය සීසෝ අතර තියෙන්නේ පැද්දිල්ලක්. ඉතින් ඇත්ත වශයෙන් පැවැත්මක් උන්නෝ විදිය දෙයක්. මේ සාංශාරික පැවැත්මත් ওই විදිය දෙයක්. දුකත් සැපත් අතර පැදීමක් තියෙන්නේ. අර කියාපු උංචිලි පැදීමක් වගේ නෙමෙයි එක්තරා විදිහක පැදීමක්. ওই දෙක අතර තමයි මේ මුළු මහත් සංසාරික පැවැත්ම තියෙන්නේ. සීසෝ කිය කිය ඉතින් පැද පැද ඉන්නවා. නමුත් බුදු පියාණන් වහන්සේට පෙනෙනවා මේකේ තියෙන අවදානම් தත්ත්වය, භයානක தත්ත්වය. මේක කවදාවත් කෙලවර වෙන්නේ නැහැ. මේක තුල දුකටමයිපත් වෙන්නේ. දුක් වේදනාවෙන් මිදෙන්න හිතලා සැප වේදනාවට යනවා. එතන ගිහිල්ලා බලනකොට ඒක නිත්‍ය නැහැ. එතන ඊළඟට ඒක ඉවර වෙනකොට ආයි දුක් මේ පැත්ත පහත් වෙනවා. ඔය විදිය දෙයක් තියෙන්නේ. ඉතින් ඒකමයි ඒ වේදනා තුන ගැන බුදු පියාණන් වහන්සේ දක්වනවා දුක් වේදනාවේ ස්වභාවය. ඒක තිවෙන තෙක් දුකයි, වෙනස් වෙනකොට සැපයි. සැප වේදනාවේ ස්වභාවය ඒක තිබෙනකොට සැපයි, වෙනස් වෙනකොට දුකයි. නමුත් මධ්‍යස්ථ වේදනාව මැදින් තිබෙන වේදනාවේ ස්වභාවය ඒක සියුම් දෙයක්. ඒක නොදැනින තාක් දුකයි, තේරුම් ගත්තොත් සැපයි. ඒක දක්වන්නේ අඥාන දුක්ඛ ඥාන සුඛ. අඥාන කියලා කියන්නේ තේරුම් නොගැනීම. මධ්‍යස්ථ වේදනාව තේරුම් නොගන්න තාක් ඒක දුකක්. නමුත් ඒක යම් අවස්ථාවකදී ප්‍රඥාව නුවණ තේරුම් ගැනීම આવොත් ඒක සැපයකට හරව ගන්න පුළුවන්. ඔන්නයි ධර්මතාව උඩ මේ සංසාරයෙන් මිදීමේ උත්සාහය දැරූ ඒ අතීත යෝගීන් බුද්ධ කාලයට කලින් ඉඳලම පංචකාම සම්පත්තිය කියලා කියන සාමාන්‍ය රෝගේ අපසර්ජණයා ඉන්න එරිලා ඉන්න ඒ වයින් ඉවත් වෙලා ධ්‍යාන භාවනා වඩලා ක්‍රමක්‍රමයෙන් මේ අර කියාපු තුන්වෙනි තත්වයට එහෙම නැත්නම් මේ මධ්‍යස්ථ තත්වයට හිතගෙන ආවා. ඉතින් මේක දැන් සංස්කාර වශයෙන් බලනවා නම් දැන් මේ ධර්මයේ තිබෙනවා දැන් ඒකත් අපි මතක් කරගත යුතු දෙයක්. බුදු පියාණන් වහන්සේ නිවන හඳුන්වනවා සබ්බ සංඛාර සමත කියලා. සියලුම සංස්කාරයන් සංසිඳීම කියලා. අපි කියමු සකස් කිරීම කියලා. මේ සංස්කාර කියන වචනේ බොහොම ගැඹුරු වචනයක්. සබ්බේ සංඛාර අනිච්චා කියලා හැම දාලා තියෙන්නේ. සියලුම සංස්කාරයන් අනිත්‍යයි කියලා. මේ මුළු මහත් සංසාර පැවැත්ම තුළම තිබෙන සංස්කාර රැස් කිරීමක්. නමුත් මේ සංස්කාරවල අනිත්‍ය ස්වභාවය නිසා මේක මුළු මහත් සංසාරෙම දුකක් කියලා බුදු පියාණන් වහන්සේ වදාලා. ඉතින් ඒක තමයි සංඛාර පරමා දුඛා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නේ. මේ අපි ඕලාරික ගොර හැඩි හැටියට හිතන දුක් හැම එකක්ම ඉවත් කළා, ඒවා මිදිලා ඉවර වුණත් අන්තිමට මේ සංස්කාර ස්වභාවයම දුක. සංස්කාර තමයි ලොකුම දුක. ඉතින් මේ සංස්කාරවල සියුම් මට්ටම් තුනක් තිබෙනවා. යෝගාවචර ඒ ධ්‍යාන වඩන පින්වතාට හසු වෙන මේ ආශ්වාස ප්‍රශ්වාසය කියන එක වෙන බාහිර කටයුතු පිළිබඳව තිබෙන ඒ ගැහැට කරදර ඒවත් දුකක් තමයි. එවැනි එකක් තබා අවම වශයෙන් බලනකොට මේ ආශ්වාස ප්‍රශ්වාසය කියන එකේ දුක් ස්වභාවයක් තිබෙනවා. සාමාන්‍ය ලෝකයා තේරුම් නොගත්තා. ඊළඟට තවත් සියුම් මට්ටමකින් බලනකොට ඒ කොටිම ඒ ආශ්වාස ප්‍රශ්වාස කියන එක හඳුන්වන්නේ කාය සංස්කාර හැටියට. කාය සංස්කාරය. කාය සංස්කාරයේ සියුම්ම මට්ටම. ඊළඟට වචී සංස්කාර කියලා කියන්නේ වචනය පිළිබඳ සංස්කාර. වචනය පිළිබඳව අර විදිය සකස් කිරීම තමයි. අවම මට්ටමින් බැලුවොත් ඒක දක්වනවා විතක්ක විචාර කියලා. සිත ඇතුලේ සිතවිලි. නොයෙකුත් විදිය සිතවිලි. දැන් යම්කිසි ප්‍රශ්නයක් ආවහම නිදි නැති රාත්‍රියක එහෙම ඔන්න හොඳට දැනගන්න පුළුවන් මේ විතක්ක විචාර කියන එක මොන දුකක්ද කියලා. නිින්ද යන්නේ නැහැ, හිතවිලි. එකක් යන්නේ එකක් එනවා. බේරෙන්න බෑ මේක. හරියට අඟුරු වලකට දැතින් අල්ලලා ඇදගෙන යනවා වගේ. අන්න විතක්ක විචාර ඒක දුකක් බව අන්න හිත සියුම් වෙන්න ධාන මට්ටම් වලට යනකොට තේරෙනවා. ඒක අර වචී සංස්කාර. ඔන්න ඊටත් ධ්‍යානෙන් තියෙනවා චිත්ත සංස්කාර කියලා. ඒ කියන්නේ මේ සිත කෙලින්ම සිත හා සම්බන්ධ. ඒතන දක්වනවා වේදනා සංඥාවයි වේදනාවයි. සංඥාව කියලා කියන්නේ හැඳිනීම. මේ අපේ සිත්වල තියෙන එක්තරා ශක්තියක් යමක් හැඳින ගැනීමේ ශක්තියක් තිබෙනවා. ඒ වගේම විඳීම් ශක්තිය. ඒක ගැන තමයි අපි පටන් ගත්තේ දැන් සැප දුක් අදුක්කම සුඛ කියලා. ඔන්න ඔය සංඥාවයි වේදනාවයි කියන එක ඉතාම සියුම් සංස්කාර. ඒක කියනවා චිත්ත සංස්කාර කියලා. ඔය සංස්කාර මට්ටමේ මිදෙන්නයි අර අතීත යෝගීන් උත්සාහ දැරුවේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ඒ දැරූ උත්සාහයේ ඒගල්ලන්ට පුළුවන් අන්තිම කෙළවරට ගිහින් හිටියා. ඒ ගිහින් හිටියේ එක්කෙනෙක් තමයි උද්දක රාමපුත්ත කියලා කියන මේ පින්වතුන් අහලා තියෙන බුදු පියාණන් වහන්සේ අර ගුරුවරුන් සොයාගෙන යනකොට ආලාර කාලාම උද්දක රාමපුත්ත කියලා ගුරුවරුන් දෙදෙනෙක් ළඟට ගියාය. ආලාර කාලාම කියන ඒ ශාස්ත්‍රවරයා ආකින්චඤ්ඤායතන කියන ඉතාමත්ම උසස් ධ්‍යාන තත්වයකට ගිහිල්ලා හිටියා. ඊටත් වඩා උසස් නීව සංඥාන සංඥායතන කියන තත්වයට මේ උද්දක රාමපුත්ත කියන ශාස්ත්‍රවල ගිහින් හිටියා. ඉතින් මේ නීව සංඥාන සංඥායතන කියන එක ඒක තේරුම් කරලා ගත්තොත් මෙහෙමයි ගන්න තියෙන්නේ. සංඥාව ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. අන්න අපි දැන් එනවා අන්න අර සීසෝවට. නීව සංඥාන සංඥායතන. සංඥාව නැත්තෙත් නැහැ ඇත්තෙත් නැහැ. ඒක තුල තියෙන්නේ අර හෙලෙත්තාඩුවක්, දෙගිඩියාවක්, චංචල බවක්, වැට උඩ සිටීමක්. ඔන්න විදිහේ තත්වයකටපත් වෙලා හිටියේ ඒ කාලේ යෝගීන් බුදු පියාණන් වහන්සේ පහළ වෙනකොට. ඉතින් ඒකයි අර උද්දකරාම පුත්ත තමයි ඒ අන්තිමටම ගිය ශාස්ත්‍රවරයා. ඉතින් මොකද්ද ඔබතුමා උගන්වන්නේ කිව්වහම නේම සංඥානා සංඥායතනේ කිව්වා. ඒක බුදු පියාණන් වහන්සේ ඒ ශාස්ත්‍රය හොල්ලනකොට ඒව ලබාගෙන තිවර අතීත සංසාරයේ ඒව කුතුකුත් අවස්ථාවල් වල ලබාගෙන තිබුණ නිසා. කොහොම නමුත් එයි සෑහීමකටපත් වුණේ බුදු පියාණන් වහන්සේ. මොකද තාම හිලච්චාඩුව අර සීසෝවේ මැදට වෙලා හිටියත් ඒක චංචල වෙනවා. එතන නියම ශාන්ත බවක් නැහැ. එතන අනිත්‍යයි. ඒකයි බුදු පියාණන් වහන්සේ වදාලේ දුක් වේදනාව ආයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒක කටුවක් වගේ මහ දුකක්. සැප වේදනාව ඒක තිබිලා විපරිණාම කියලා කියන්නේ වෙනස් වෙන අවස්ථාවේදී ඒකේ දුක් ස්වභාවය තීරෙනවා. ඒක නිසා ඒකත් දුකක්. එතකොට දුක් වේදනාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒක එහෙම් පිටිම දුකක් කටුවක් වගේ අනිච්ච කටුවක් වගේ. සැප වේදනාව එය වෙනස් වෙනකොට දුකක්. ඒක නිසා නුහුණැති පුද්ගලයා කලින්ම දැනගන්නවා ඔන්න සැප වේදනාවක් වෙනකොට මේක වෙනස් වීමත් එක්ක දැන් දුකකටත් මුහුණ දෙන්න වෙනවා කියලා. ඊළඟට අදුක්ඛ මසුඛ කියලා අපි අර කිව්වේ නොදුක් නොසුව මධ්‍යස්ථ තැන. ඒකයි අර ශාස්ත්‍රවරු මැදින් ලොකුවට අල්ලගත්තේ. නමුත් බුදු පියාණන් වහන්සේ පෙන්වුවා ඒකත් අනිත්‍යයි කියලා. මොකද ඒ විදිහ ධ්‍යාන තත්ත්ව ලබාගෙන බ්‍රහ්ම ලෝකවල ගියත් කල්ප ගණන් හිටියත් ආයෙත් කරකැවිලා එනවා. ඔන්න ඒ විදිහ තත්ත්වයක්. ඒක නිසායි බුදු පියාණන් වහන්සේ සියලුම සංස්කාරයන් සංසිඳ වීම විසඳුම හැටියට දැක්ුවේ. යම් තාක් වේදනාවල් තිබෙනවා නම් සැප හෝ වේවා දුක් වේවා නොදුක් නොසුව හෝ වේවා හැම වේදනාවක්ම දුකක් කියලා බුදු පියාණන් වහන්සේ වදාලා. ඉතින් ඒකම තමයි ළඟට එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා. ආනන්ද මේ සමහර අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් මෙන්න මේ විදිහේ වාදයක් මතු කරාවි. මොකද්ද මේ ශ්‍රමණ ගෞතමයන් සඤ්ඤා වේදිත නිරෝධ කියලා අමුතු මේ භාවනා தත්ත්වය අමුතු සමාධි தත්ත්වයක් ප්‍රකාශ කරනවයි. ඒක මොකද්ද මේ? ඒක කොයි විදිය දෙයක්ද? ඊළඟට මෙහෙමයි ප්‍රකාශ කරන්නේ. සඤ්ඤා වේදිත නිරෝධ කියලා විශේෂ ධ්‍යාන தත්ත්වයක් සමාධි සමාපatti தත්ත්වයක් ප්‍රකාශ කරනවයි සැපයක් හැටියට. ඒක සැපයක් වෙන්නේ කොහොමද? එතන සඤ්ඤා වේදනා ආදි කිසිවක් නැත්නම් එතන සැපයක් වෙන්නේ කොහොමද? වේදනාවක් නැත්නම් එතකොට බුදු පියාණන් වහන්සේ එහෙම ඒ තර්කය නගන්න පුළුවන් කියලා ආනන්ද හාමුදුරන්ට කල්ැතිවම කියනවා. එහෙම තර්ක නගන අයට මෙන්න මේ විදිහට කියන්න. ඒ භාග්‍යතුන් වහන්සේ සැපය කියලා කියන්නේ සැප වේදනාවට පමණක්ම නොවේ. යම් යම් තැනක සැපයක් තිබෙනවා නම් ඒ තැන සැපය හැටියට භාග්‍යතුන් වහන්සේ දක්වනවා කියලා කාරණේ පැහැදිලි කරලා දෙන්න කියලා. එයින් පෙන්නු කරන්නේ අන්න එතකොට අර ලෞකික සැප නෙවෙයි ලෝකෝත්තර සැපයයි. ලෝකෝත්තර සැප වෙනකොට අර වේදනා මට්ටමත් මේ දනා මට්ටමෙත් මිදුණා. මොකද ලෞකික සැප මට්ටම් හැම එකක්ම අනිත්‍යයි. අර කියාපු දුක් වේදනාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සැප වේදනාවත් ඒ වෙනස් වෙනකොට දුකක්. ඒ වගේම අර මධ්‍යස්ථ වේදනාව. ඒක තමයි සංස්කාරවල සියුම්ම දුක් ස්වභාවය. ඉතින් ඒකම වෙනත් පැත්තකින් අපි ධර්මානුකූලව විග්‍රහ කරනවා නම් ධර්මයේ දැක්වෙනවා තවත් වටිනා සංකල්පයක්. යම්ුරු දෙයක් නමුත් අපි කෙටියෙන් ඒක සඳහන් කරන්න මේ නුවණැති පින්වතුන්ට ඒ ගැන හිතලා බලන්න. දුක්ඛ දුක්ඛතා විපරිණාම දුක්ඛතා සංඛාර දුක්ඛතා කියලා දුක තුන් ආකාරයකට දක්වනවා. දුකෙහි මට්ටම් දුක්ඛ දුක්ඛතා කියලා කිව්වේ අර දුක් වේදනාවයි. හනිකර දුක්ම ඒක තනිකරම දුක්. ගොර හැඩි වශයෙන් බැලුවාම ඒක ආදත් අඳුන ගන්න පුළුවන්. විපරිණාම දුක්ඛතා කියලා කියන්නේ සැප වේදනාවයි. ඒක වෙනස් වූ විට දුක නිසා ඒකත් සැප වේදනාව විපරිණාම දුක්ඛතා කියලා හඳුන්වනවා. ඔන්න සංඛාර දුක්ඛතා කියලා කියන්නේ අර කියාපු මධ්‍යස්ථ තත්ත්වයයි. සංඛාර දුක්ඛතා තත්ත්වය තමයි අත්දකින්නේ. ඒක අත්දකින්නේ ඇත්ත වශයෙන්ම යෝගීන්. අර කියාපු හිත දියුණු කළ අය. ඒ අයටයි මේක හරියටම තේරෙන්නේ මේ සංසාරයේ භයානකකම. එකක්වත් අල්ලගන්න බැරි බව මේ වේදනාවන් අර කියාපු අර සීසෝ පැදිල්ල කෙලවර කරගත යුතු බව. මේ පැවැත්ම වෙනුවටම නැවැත්ම අවශ්‍ය බව. ඒක අවබෝධ කර ගැනීමටයි බුදු පියාණන් වහන්සේ මේ ලෝකෝත්තර ධර්ම පදාලේ. ලෝකෝත්තරය කියලා කියන්නේ එතකොට මෙතන තියෙන්නේ අන්න අර අපි කියවනේ අදුක්ඛ මසුඛ කියලා කියන නොදුක් නොසුව වේදනාවට යටින් තියෙන්නේ ඒක දුකක් වෙන්නේ අඥානකම නොදැන්ම අනවබෝධය. අවබෝධයට හරවගත්තු හැටි එතන සැප. ඒක ශාන්ත ප්‍රණීත සැපයක් වෙනවා. ඒකමයි බුදු පියාණන් වහන්සේ අන්තිමට නිවන හැටියට දැක්වේ. දැන් සංඥා වේදිත නිරෝධ කියලා කිව්වේ සංඥාවලුත් වේදනාවලුත් ඒවත් නිරුද්ධ කරන තත්වයක් බුදු පියාණන් වහන්සේ දැක්වුවා. වෙන කිසිම ශාස්ත්‍රයකට බැරි වුණා. ඒක ඉතාමත්ම උසස් සමාධි තත්වයක්. සමාපatti tattya සංඥාවෙන් වේදනාවෙන් මිදිලා ඒකෙන් නැගිටින්නේ ඊළඟට නිවනට. නිවන් ඒ කියන්නේ එම් පිටින්ම මේ සංස්කාර අර සබ්බ සංඛාර සමත කියලා කියන්නේ සංස්කාර වලින් මිදුණා. සංස්කාර වලින් මිදීමමයි ඉහළම සපත. ඒක තමයි ලෝකෝත්තර සපත. එහෙම නැත්නම් නිවන හැටියට දක්වන්නේ. ඉතින් එතෙන්දී බුදු පියාණන් වහන්සේ අර අවබෝධය හැටියට දැක්ුවේ මොකද්ද? අනේ දැන් අපි අර ආයතර සීසෝවටෙමු. මේ සීසෝ පැදිල්ලට හේතුව මොකද? අර මැදින් දාපු අඩයනේ. මැදින් දාපු අඩේ උඩයි මේ ලෑල්ලක් දැම්මේ. අන්න ඒක හක් කර බුදු පියාණන් වහන්සේ. මොකද්ද මේ අඩේ? ඒක ධර්මයේ හඳුන්වන්නේ අස්මිමාන කියලා. වෙමි කියලා කියන මානය. ඒකේ ගොරෝසු පැත්ත තමයි ඔය පින්නතුණු තහල ඇති ඔය සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. මම මේ මාගේ කියලා. එහෙම දිනෙකම දැන් කතා කරනවා ඇහෙන්නේ සක්කාය දිට්ඨිය කියලා. රූපය ආත්මයයි වේදනා ආත්මයයි ඔය ගොර හැඩි විදියට එන ආත්ම සංකල්පය. ඔකේ සියුම්ම මට්ටම තමයි වෙමි කියන එක. වෙමි කියන මානය. ඒක තාමත්ම සියුම් මට්ටමකින් තිබෙනවා. වෙන එකක් තභාවය අනාගාමි තත්ත්වයේ දක්වා මේක තිබෙනවා. ඉතින් ඕක ඒක තිබෙන තාක් අර කියාපු සීසෝ පැදිල්ල තියෙනවා. භවය තියෙනවා. පැවැත්ම තියෙනවා. නමුත් බුදු වැසට පෙනුනා මේක දුක. මොකද මේ කර්ම වේග අනුව අර පැවැත්ම තුලින් නානා ප්‍රකාර භවවලට වැදිලා දුගති තත්ත්වවලට සුගති තත්ත්වවලේ දීර්ඝ කාලයක් සංසාරයේ සැරිසරන්න වෙනවා. එකම විසඳුම මේ භවයෙන් මිදීමයි. ඒකට කියන්නේ භව නිරෝධයයි. අර කියාපු අර පැදිල්ල නතර කිරිල්ලයි. ඒකට ඕන කරන්නේ අර කියාපු අර විදියට වේදනාවන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගෙන මේ වේදනා කියන මේ හැම එකකටම මූලික වෙන්නේ මමිය මාගේ කියන එහෙම නැත්නම් ඊටත් වඩා යටින් තිබෙන වෙමි කියන අස්මිමානිය කියලා දක්වනවා. ඒක අර වචනෙන් කියලා ලබා ගන්න දෙයක් නෙවෙයි. මේ ධර්ම මාර්ගයේ යාම තුලිනුයි ඒක ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන් වන්නේ. අන්න එතකොට මේ නිවන කියලා කියන්නේ ඕක පිළිබඳව නොයෙකුත් විදියට කතා කරනවා. අපි මේ පොඩි උපමාවක් ආශ්‍රයෙන් දැක්වේ. දැන් මෙතන මොකද මේ නිබ්බාණම් පරමං සුඛං කියන එකයි මේ ටිකක් හිතලා බලන්න ඕනේ. ඒකයි මේ ප්‍රස්තුතියට අදාළ නිසා අපි මේක මෙතෙන් දීලියට ගත්තේ. නිවන පරම සැපත කියලා කිව්වේ මොකද? දැන් පසින දුකසොල රජුරවණන් අර කියාපු කාරණා හතර සැප හැටියට දැක්වුවා. බුදු පියාණන් වහන්සේ එතනින් අතර කළේ නැහැ. ඔව් මහරජා ඕක තමයි ලොකුම සැපත මේ අපටත් නැහැ වුණු එකත් ලොකුම දෙයක් කියලා බුදුහාමුදුරුවෝ එතන ප්‍රශංසා කරේ නැහැ. දැන් ඉතින් අපි කවුරුත් බොහොම හොඳයි අපිත් නෑයෝ කියලා ඒ විදිහට කිව්වේ නැහැ. අයතන ලෞකික මට්ටමෙන් නතර කරේ නැහැ. නිවන් දක්වාම අරගෙන ගියා. රජුරවන්ට ඉඟියක්වත් දුන්නා. ඕවා නෙවෙයි නියම සැපත. නිරෝගී කම ඒකත් නිත්‍ය නෑ. රෝගන්තං හි ආරෝග්‍යං. ආරෝග්‍යයේ නිරෝගී භාවයේ කෙලවර තමයි රෝගේ. ඉතින් ඒක නිසා ඒකට හඳුන්වන්න පුළුවන් ආරෝග්‍ය පරමාලාභා. ඒක ලාභයක් තමයි. ලාභයන් අතර උතුම්. නමුත් ඒක ලොකුම සැපත නෙවෙයි. සන්තුට්ටි පරමං ධනං. ලද දෙයින් සතුටු වීම. එහෙම නැත්නම් වෙන ධන අරව මේවා. ඒවත් ධන තමයි. නමුත් එතනම සැපත නැහැ. විශ්වාස පරමාඥාති. ඔය ඥාතීන් පිළිබඳ ප්‍රශ්නේ නෑකම් ඇති කරගත්තත් විශ්වාසය තියාගෙන හිටියත් ඒ කොයිවත් ඒකකවත් ඒ නියම සැපතක් නැහැ. මේ හැම එකක්ම සංස්කාර ගොඩක් විතරයි. මේ හැම එකක්ම සංස්කාර. එතකොට සබ්බ සංඛාර සමත කියලා කියන අන්න අර සංස්කාර වලින් මිදීමමයි ඉහෙළම සැපත. ඒකයි බුදු පියාණන් වහන්සේ මතු කළ දැක්වේ මෙතන. සබ්බ සංඛාර සමතෝ කියලා නිවන හඳුන්වනවා. සියලු සංස්කාරයන් සංසිඳ වීම. දැන් අපි කෙටියෙන් සඳහන් කළා මේ සංස්කාර කියලා කියන්නේ මොනවද කියලා. ඇත්ත වශයෙන් සංස්කාර වල ගොරෝසු හරිය තමයි ඔය කර්ම හැටියට තියෙන්නේ. ඒවා මේ පින්න තුන අහලත් ඇති. ඔය කුසල දැන් අකුසල් කර්ම කරොත් දැන් ඒක නම් කවුරුත් දන්නවනේ. පාප කර්ම කළොත් අපාය වල දුක් විඳින්න සිද්ධ වෙනවා. පව් අකුසල් කළොත් එහෙම. ඉතින් ඒකට පළමුවෙම බයයි. ඊනාට සමහර විට ඒක නිසා අපි මේ ඒ වෙනුවට අපි පින් කළා දිව්‍ය ලෝක යමු කියලා හිතා ගන්නවා. ඒ ගියච්චුත වෙන වෙලාවේ බොහොම දුකයි. එතනින් ගිහිල්ලා ඊනාට කොහේ වැටෙනවද කියලා නැහැ. දිව්‍ය ලෝක පමණක් නෙවෙයි බ්‍රහ්ම ලෝකත් අනිත්‍යයි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරනකොට අර බ්‍රහ්මයින් පවා හෙල්ලුම් කෑවයි කියලා කියන්නේ. අපිත් අනිත්‍ය අපි මෙච්චර කාලා සිටියා හිතාගෙන මේ නිත්‍යයි කියලා දැන් බලනකොට අපිත් අනිත්‍යලු කියලා බය වුණා. ඒ කියන්නේ සිංහනාදය බුදුරජාණන් වහන්සේ සිංහනාදය කළා. මේ සබ්බ සංඛාර සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා කියනකොට ඒ බ්‍රහ්මයින් පවා හෙල්ලුම් කෑව බව සඳහන් වෙනවා. අන්න ඒ විදිහේ තත්වයක් එතකොට මේ ලෞකික දේවල් වල තිබෙන්නේ. ඉතින් ඒක නිසා බුදු පියාණන් වහන්සේ දක්වන හැම එකකින්ම මිදිලා අර සංස්කාර tattvෙන් මිදිලා විසංස්කාර වූ නිවන. ඒ කියන්නේ මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය ඒ සංස්කාරය නැති වෙන්නේ අවිද්‍යාව නිසා නම් දැන් සැප දුක් වලට හේතු වෙන පින්පව් හැම එකක්ම කරන්නේ මම මේ මාගේ කියන අවිද්‍යාව උඩ ඉඳගෙන. ඒක හිතුව පමණකින් එයින් මිදෙන්න බෑ. ක්‍රමානුකූලව එයි භාවනාව මේ ඒ භාවනාව දියුණු කර ගැනීම තුලින් තමයි ඒක අවබෝධ කරගත යුත්තේ. නමුත් අර අපි කලිනුත් අවස්ථාවල් ප්‍රකාශ කරලා ඇති අකුසල් වලින් පව් වලින් ඉවත් වෙලා හිත පිනට නැඹුරු කරනවා. ඊළඟට එතනින් නවතින්නෙත් නැතුව ක්‍රමක්‍රමයෙන් පින්පව් දෙකෙන්ම ඉවත් වෙන විදියට භාවනාවට යෙදিলা ක්‍රමක්‍රමෙන් විදර්ශනාවෙන් විදර්ශනා වශයෙන් අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් දැකලා මේ සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය දැකලා සතර ගැන කලකිරিলা තමයි යම් කෙනෙකුට මේ සතරින් මිදෙන්න පුළුවන් වන්නේ නිර්වාණය කියලා කියන ඒ උතුම් தත්වය මෙලොවම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වන්නේ. ඒ தત્ත්වය තමයි අන්නර සීසෝ පැදීමේ කෙලවර. අනිත් පැත්තට ගත්තෝ. ඉතින් ඕක කරා යන මාර්ගය තමයි මේ මුළු මහත් බෞද්ධ ප්‍රතිපදාව මේ පින්නතුන්ට අපි නිතර මතක් කරලා තිබෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ කෙටියෙන් ගත්තොත් තව නොයිකුත් සතර සතිපට්ඨාන ආදී ඒ විදිහට ඒ මේ බෞද්ධයා හික්මෙන ප්‍රතිපදාවේ අර්ථය මොකක්ද? අන්න හිත අර தત્ත්වයට ගෙනීමයි. අර කියාපු අස්මිමාන කියලා කියන්නේ යටත් පිසෙන් දෙමි කියන මාන්නේ පවා ඉවත් කළා. මේ තමන්ගේ ජීවිතය හරියට මේ ගහකොළත් එක්ක ජීවත් වෙනවා වගේ. දැන් ගස්කොළන් ආදියට විඥානයක් නැති නිසා ඒවාට දුකක් කියලා දෙයක් නැහැ. රබර් ගහකට ඇන්නහම කියනෝ තමයි. නමුත් ඒකට දුක් වේදනා ඇතිුනායි කියලා අපි හිතන්නේ නැහනේ. ඒ ගස්කොළන් වලට නැහැ මේ විදිය ප්‍රශ්නයක්. නමුත් සවිඥානික විඥානීය සහිත සත්වයාට තමයි මේ දුක තියෙන්නේ. ඒ වගේම මෙතනින් කෙලවර වෙන්නේ නැහැ පැවැත්ම. ඒක බුදු පියාණන් මහසේ පමණක් නෙවෙයි අනිත් යෝගීන් මේ පෙරවිසු කඳ පිළිවෙල පේන අනිත් යෝගීන් පවා ඒක බුදු පියාණන් මහසේට කලින් අතීත ಜಾති 100,000 ගණන් පෙනෙන යෝගීන් හිටියා. ඒ ඇයට දැක්කා මේ සංසාර ප්‍රශ්නේ. ප්‍රශ්නේ දැක්කා උත්තරේ සොයාගන්න බැරි වුණා. බුදු පියාණන් මහසේට විතරයි ඒකට නියම උත්තරේ සොයාගන්න පුළුවන් වුණේ. එතකොට මේ කර්ම අපි මේ කර්ම රැස් කරනවා කියලා කියන්නේ අන්න අර සංස්කාරවල ගොරෝසු මට්ටම. පින්පව් කියලා දෙකක් අපි ඇති කරනවා. ඒවට අපි වග කියන්න ඕන. මොකද පින්පව් කියන එක ඒව කරන්නේ මම මාගේ කියන මේ ප්‍රස්තිතිය උඩ ඉඳගෙන. අපි මේ විශේෂයෙන් මේ ගැන මතක් කරන්නේ මොකද මේවා දැන් හුඟක් දෙනෙක් අවුල් කරගෙන. කම්මසකතා සම්මාදිට්ඨිය කියලා කිය එකක් තියෙනවා. කර්මය තමාගේ කොට ඇති සම්යක් දෘෂ්ටිය. ඒක පිට ඉඳගෙන අපි අර පාප කර්ම වලින් ඉවත් වෙලා අකුසල් කර්ම වලින් ඉවත් වෙලා කුසල් කර්ම වලට හිත නතු කරනවා. ඊළාට කුසල් කර්ම කරනවා. ඒක තුලින් හොඳ ආත්ම භාව ලබගනවා සුගති ආදී. ඒවයින් ඒ සැකස්ම ඇති වුණාට එතනින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. මේකක්ින්වත් අපි මේ බුදු පියාණන් මහන්සියගේ මධ්‍යම ප්‍රතිපදාව අනුව බලනකොට මේකක්වත් අල්ලගන්නේ නැහැ. හැම එකක්ම උපකාර කරගන්නවා. අර ආහාරය ගැන කිව්වා වගේ තමයි. මේ හැම එකක්ම උපකාර කරගන්නවා. වෙන එකක් තබා ධ්‍යාන තත්ත්ව පවා. ඉතින් ඒක නිසා අර පින් කුසල් හොව උපකාර කරගෙන අපි බණ භාවනා කරන්න පුළුවන්. ඒ යම් යම් උපදි සම්පත්තිය ඇති හොඳ ඥාන ශක්තිය ඇති ජීවිත ලබා ගන්නවා. එයින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. එයින් සෑහීමකටපත් වෙලා හිටියොත් ඒ ආයෙත් අර පාප කර්මවත් වෙලා එතනින් කිසිම දියුණුවක් නැතුව නැවත අපායගාමී වෙනවා. ඒ වෙනුවට ඊළඟට උපකාර කරගන්නවා අර සමත භාවනාව වඩලා සිත සමාධිමත් කරගෙන ඒක පාදක කරගෙන බුදු පියාණන් වහන්සේ දක්වන අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය. ඒකට තමයි ඉතින් ඉනි විශේෂ භාවනා කර්මස්ථාන අරගෙන බණ භාවනා කරලා තමන් තුලින් මේක දකින්න ඕන. මොකද බුදු පියාණන් වහන්සේ දක්වන්නේ තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මයක්. මේක බාහිර වෙන කෙනෙක් ඇවිල්ලා කියලා ලබා ගන්න දෙයක් නෙවෙයි. ඒයින් ලබා ගන්න දෙයක් නෙවෙයි. තමන්ගේ මේ පංචස්කන්ධය තුලින්ම දකින්න ඕන. මේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, රූප ගොඩ, වේදනා ගොඩ, හැඳිනීම් ගොඩ, සකස් කිරීම් ගොඩ, හිත් ගොඩ මේ හැම එකක්ම ගොඩක් හැටියට අවබෝධ කර ගන්න ඕන ඉස්සෙල්ලා. අපි මේකට ස්කන්ධ පංචස්කන්ධ කියලා කියන්නේ ගොඩක් හැටියට. ගොඩ ගොඩක් කියලා. නමුත් සාමාන්‍ය බුද්ධලයට මේක ගොඩක් බව වැටහෙන්නේ නැහැ. මේක එකක් හැටියට ගන්න ස්වභාවයක් තිබෙනවා. ඒක දකින්න පුළුවන් වෙන්නේ අන්නර භාවනා යෝගියටයි. ක්‍රමක්‍රමෙන් හිත සමාධිමත් වෙලා මේකට මෙනෙහි කිරීම යොමු කරනකොට පේනවා මෙතන මේ රූපත් මෙතන ගොඩක්, වේදනාත් ගොඩක්. එතකොට මේක ගොඩක් නම් ඒක එකක් ඇති වෙනවා වගේම නැතිවීමකුත් තියෙනවා. ඇතිවීම නැතිවීම ගොඩක් මෙතන තියෙන්නේ අන්තිමට. ඇති වෙන දේවල් ගොඩකුයි නැති වෙන දේවල් ගොඩකුයි නෙවෙයි අන්තිමට බලාගෙන යනකොට ඇතිවීම නැතිවීම ගොඩක් විතරයි. ওই විදිහට ගැඹුරු අන්දමින් පේන්න පටන් ගන්නවා. එතකොට අර මේකට තියෙන ඇල්ම නැති වෙනවා. මේ දිරාපත් වෙන දෙයක්, දිරන දෙයක්, හඩා වැටෙන දෙයක් මේක බදාගත්තොත් මාත් ඒකම ඉවරණ වෙනවා නන්දේ කියලා. ඔන්න එතකොට තමයි අතහරින්න හිතෙන්නේ, අතහැරීම එන්නේ. අතහැරීම පිළිබඳ විමුක්තියේ මූලික සංඥාව එන්නේ. ඒ විදිහට අතහැරිය අත ක්‍රමක්‍රමයෙන් අතහැර ගිහිල්ලා. දැන් අර කියාපු ආලාර කාලම උද්දකරාම පුත්ත ආදීන්ට උනේ වැරද්ද මොකද්ද? අර සියුම් ධ්‍යාන මට්ටම ලැබුව හැටිය. ඒකේ සැපේ ගැලිලා ඒක අල්ලගත් ආත්මය හැටියට. ඒක ආත්මය හැටියට ගත්තු නිසා තමයි ඒ අයට සසරින් එතර වෙන්න බැරි වුනේ. බුදු පියාණන් වහන්සේ දැක්ව මේ හැම එකක්ම හේතුප්‍රත්‍ය රාශියක් නිසා ඇති වෙන දෙයක් මේ පැවැත්ම කියන එක. හේතුප්‍රත්‍ය රාශිය හරියට දකිනකොට මේක තුල තියෙන ආත්ම සංඥා මම මේ මාගේ කියන හැඟීම ක්‍රමක්‍රමයෙන් ඉවත් වෙනවා. ඒක දකින්න දකින්න ගැඹුරින් දකින්න දකින්න. එතකොට ඒකයි මේ ත්‍රිලක්ෂණය කියලා කියන්නේ. යමක් අනිත්‍ය නම් ඒ දුකක්. මොකද අනිත්‍ය දේ ඒක නිතරම සකස් කර කර ඉන්න වෙනවා. සංස්කාර කියලා කියන්නේ මේ සකස් කිරීම ගොඩක්. අර කෙහෙල් කඳේ උපමාව අපි නිතර මතක් කරලා දීලා තියෙන බුදු පියාණන් වහන්සේ සංස්කාර කෙහෙල් කඳේකට උපමා කරලා තියෙන්නේ මොකද? හරයක් නැහැ, අරටුවක් නැහැ. මෙතන තියෙන්නේ මේ හේතු ප්‍රත්‍ය රාහියක් විතරයි. අඥාන පුද්ගලයා මේක හරයක් ඇති, අරටුවක් ඇති, ලීයක් හැටියට ගන්නවා. ඒ වගේ අපි මේ රූපස්කන්ධය මේකට නමකුත් දාලා මේ මම අහවලයි කියලා ඒ විදිහට ගන්නවා. අනිත් දේවලුත් එහෙමයි. හිත අන්තිමටම ඒක ඊතාන සියුම් මන්දමින් නෙමෙයි මගේ මමේ මාගේ කියලා අල්ල ගන්නවා හිත. ඒ යෝගීන් එහෙම අදී මිත්‍යා දෘෂ්ටික යෝගීන් අන්තිමට ගිහිල්ලා අල්ලගත්තේ මේ හිතයි විඥාණයයි ඒක ආත්මය හැටියට අල්ලගත්තා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා මේ හැම එකක්ම සංස්කාර ගොඩක් උඩයි මේ විඥාණය කියලා මේ කියන හිත තියෙන්නේ. අන්න ඒක නිසා මේ විඥාණයක් කොටිම කියතොත් මේ හැම එකක්ම දුකක් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වා පංචස්කන්ධයේම දුකක්. මේ භවයේ ඉන්න තාක් මේක ඊටාම සියුම් මන්දමින් කල්පනා කළ බැලනකොට මුළු මහත් භවයම දුකක් කියලා. ඉතින් මේකයි අර කෙනෙකුට හිතා ගන්න අමාරුයි මේක. අපි අය එකයි අර තවත් උපමාවකින් දක්වන්නේ බුදු පියාණන් වහන්සේ අසම සම වෛද්‍යවරයෙක් හැටියට දක්වනකොට මේ රෝගයේ නියම තත්ත්වය කියන්න සිද්ධ වෙනවා. මේකෙන් පිටින්ම මේ රෝගය සුව කරන්න නම් මුළු මහත් සංස්කාරවලින් මේ සංස්කාරවලින් මිදෙන්න ඕන. ඒ සංස්කාර තමයි අන්තිම අර අවම මට්ටමින් බැලුවාම අර කියාපු ක්‍රමක්‍රමයෙන් සංසිඳවගෙන ගිහිල්ලා ආස්වාද ප්‍රස්වාද ඊළඟට විතක්ක විචාර ඊළඟට සංඥා වේදනා ආදී වශයෙන් මට්ටමින් ගිහිල්ලා අන්තිමට මුළු මහත් වේදනාවන්ගේ ඒවයිනුත් මිදුණා. ඒකයි නිවනට අවේදිත සුඛයක් කියලා කියන්නේ. අවේදිත සුඛයක් මේ පින්නතුන් අහලා ඇති. මේ ලෝකයේ තියෙන ඔක්කොම විඳීම් සුව නිවන සංසිඳීම් සුවය. අනිත් හැම එකක්ම විඳීම් සුව නිවන සංසිඳීම් සුවය. තිබුණන්නේ සංසිඳීම සංහිඳියාව කරා යන ගමන තමයි මේ නිර්වාණ ප්‍රතිපදාව. ඒකට අදාළව තමයි ඒකට බුදු පියාණන් වහන්සේ නිබ්බාන පරමං සුඛං කියලා මෙතෙන්දි වදාළේ. නිවන තමයි පරම සැපද. ඒකට අපි කල්පනා කරගන්න ඕන අද මේ වටිනා දවසේ මේ පින්වත් පිරිස අර ලෞකික වශයෙන් හිතලා මේ අපි මේ ලෞකික ජීවිතය කියලා එදිනදා ජීවිතය කියලා හිතන ඒ ජීවිතේ පවා වෙනදට වඩා සැනසීමේදායකව අර කියාවු අපි ආරම්භ කළ ආකාරයට සැපය සහනය සැනසීම ඇතිව ජීවත් වෙන උපකාර වෙන ධර්ම කාරණා රාශියක් වගේම මෙතනින් සෑහීමකටපත් වෙන්නේ නැතුව මේ මුළු මහත් සංසාර ප්‍රයත්න මෙතෙක් කල් කරගන්න බැරි වුණු වැඩේ මේ සසර ගෙලවර කර ගැනීම ඒකට උපකාර වෙන නිවන පිළිබඳව යම් කිසි අවබෝධයකුත් මේ කෙටි ධර්ම දේශනාව තුළින් මේ පින්නතුන් ලැබුණායි කියලා හිතා ගන්නවා. මේ අවස්ථාව තුළ මේ පින්නතුන්ගේ අපි නිතර මතක් කරන ආකාරයට නිවනට උපකාර වන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වඩා ගැනීමට හොඳ අවස්ථාවක් සැලසුණා. මේ ශක්තියින් දිනු කරගෙන මේ ජීවිතයේදීම මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබාගෙන මේ බුද්ධ ශාසනය තුළදීම වෙන විශේෂ ප්‍රාර්ථනා නැත්නම් හොඳ හැටි බහන භාවනා කරලා ශීල සමාධි ප්‍රඥා වඩලා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවිදින් සියලු සංසාර දුක් වලින් මිදලා අර කියාපු සංසිඳීම් සුවය පරම සුඛය සාක්ෂාත් කර ගැනීම මේ ධර්ම ශ්‍රවණ මේ කුසල සම්පත්තිය ඒකාන්තින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. මේ වගේම යම් තාක් මේ අවිචේ සිට අකනිටා දක්වා තත්වයින් සිටිනවා නම් තම තමන්ගේ ඥාතිනුත් ඇතුළු මේ නිවන් කැමති මින් කැමති මේ ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණ මේ කුසල සම්පත්තිය අනුමෝදන් වීමෙන් ප්‍රාර්ථනීය බෝධිගින හිතාකිකමනින්නේ සියලු සංසාර දුක කෙලවර කළ ජාති ජරා ව්‍යාධි ස්මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදල උතුම් මහා මහණෙනි සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන මේ විදිහට ගාථා කියලා පමුණවන්නේ තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං සදා දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා ශෝකප්පත්තානි ශෝකා හන්තු සබ්බේ විපාණිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා ශෝකප්පත්තානි ශෝකා හන්තු සබ්බේ විපාණිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝකප්පත්තා චිනි සෝකා හොන්තු සබ්බේති පාණිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පක්ඛියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පක්ඛියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සම්පීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනාශවතු මාතේ භවස්වන්තරායෝ සුඛේ දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුද්ධි භවන්තු තේ
භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පති සග්ග සම්පති නීවිචේ අතෝ නිබ්බාන සම්පති ඉමිනාතේ සමිජ්ජතු
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසිදු ධර්මදානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.